ජේසු පිහිටයි දුවේ පුතේ. අදත් අප ඔබ හා එකතු වෙන්නේ මැදරට ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමගයි. අදර දුවේ පුතේ, මං ඔයාලගෙන් ඇහුවොත් අනාගතේ කවුරු වෙන්නද කැමති කියලා. ඔයාලා එක එක විදිහේ උත්තර ගොඩක් දෙයි. ඒත් අපිට ඇත්තටම කියන්න පුළුවන්ද අනාගත ලෝකය මොන වගේ පවතීද කියලා? දැන් අපි නොහිතපු විදිහේ වසංගතයකින් මුළු ලෝකෙම වසාගෙනයි තියෙන්නේ. අපි මීට පෙර හිතුවද මේ වගේ වසරක මෙහෙම වසංගතයකට අපට මුහුණ දෙන්න වෙයි කියලා? නමුත් මීට වසර කීපයකට පෙර මෙවැනි තත්ත්වයක් ලෝකෙ ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වුණේවත් නැහැ. මේ විදිහට අපේ පාසල් ගමන ඇතුළු සියලුම වැඩ කටයුතු අඩපණ වෙයි කියලා අපි හිතුවේ නැහැ. අපිට අනාගතය ගැන කියන්න බැරි වුණාට, ඉස්සර ඊශ්‍රායල් සමාජයේ හිටිය අනාගතය ගැන කියන්න, එහෙමත් නැත්නම් අනාගතය ගැන සලකුණු දිව්‍යන් වහන්සේගෙන් අරගෙන දිව්‍යන් වහන්සේගේ ඒ සලකුණු ජනතාවට ලබා දුන්නු දිව්‍යන් වහන්සේගේ පණිවිඩකරුවන් කීප දෙනෙක්. ඔවුන් පිළිබඳ සංවාදයක යෙදෙන්නටයි දුවේ පුතේ අද අපි එකතු වෙන්නේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට ගුවන්විදුලි සේවය එක්ව සංවිධානය කරන මැදරට ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාව තුලින්. අද කතෝලික ධර්මයේ විෂය ඇසුරු කරගනිමින් 11 ශ්‍රේණිය කතෝලික ධර්මයේ පෙළපොතේ 3 වන පාඩම ඊශ්‍රායල් දිවිසිවරු යන පාඩම පිළිබඳව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කරගනිමින් ඔබව විභාගයේ ජයමඟ කරාගෙන යන අධ්‍යාපනික සාකච්ඡාවක් වෙනුවෙන් මේ අඩහෝරාව වෙන් කරන්නටයි අප මේ සූදානම් වන්නේ.
ජේසු පිහිටයි දුවේ පුතේ. අපි කියනවා ජීවිතයේ ඉරණමනුව තමයි හැමදේම විසඳෙන්නේ කියලා. නමුත් ඉරණමනුව ජීවිතේ විසඳෙන බව අපිට කියන්නේ හුඟක් වෙලාවට අපි දැකලා තියෙනවානේ සමාජයේ ඉන්න ශාස්ත්‍රකාරයෝ, පේන කියන අය නේද? ඒ වගේ අයගෙන් තමයි අපි දැකලා තියෙන්නේ මේ ජීවිතේ ඉරණම කියනවයි කියලා කියනවා යාලා නේද? නමුත් දේව කැමැත්ත අනුව දේව පණිවිඩය ජනතාව වෙතට ගෙන ආපු වචනය ඒ විදිහටම නැත්තම් වචනේ එළිය ඔස්සේ මිනිස් ජීවිත විනිවිද දකිමින් ඒ තුලින් ඔවුන්ට මඟ පෙන්වන අපූර්වතම කණ්ඩායමක් තමයි දිවැසිවරු කියලා කියන්නේ. එතකොට එදා සමාජයේ දිවැසිවරුන් කරේ, අපි දන්නවා ඊශ්‍රායල් ජනතාව සමග දෙවියන් වහන්සේ ගිවිසුමක් කරා. මේ ගිවිසුම කඩ කරමින් මේ ඊශ්‍රායල් ජනතාව තමන්ට කැමති විදියට තමන්ගේ ජීවිත පවත්ව ගන්න පුරුදු වෙලා හිටියා. අන්නේ ජනතාවට මඟ පෙන්වීම සඳහා, නැත්තං ඒ ජනතාව දෙවියන් වහන්සේ වෙත හැරවීම සඳහා, දෙවියන් වහන්සේ අනුගමනය කිරීම සඳහා, ගිවිසුම මතක් කරලා දීම සඳහා තමයි ඊශ්‍රායලයේ මේ දිවැසිවරුන් දෙවියන් වහන්සේ දිවැසිවරුන්ට මේ කාර්යභාරය පවරලා දුන්නේ. එතකොට ඊශ්‍රායලයේ දිවැසිවරුන් ලෙස හඳුන්වන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් කතා කළ දෙවියන් වහන්සේගේ පණිවිඩ ජනතාවට ප්‍රකාශ කළ පිරිසක්. හරිද? ඒ විදිහට අපි බලනකොට දෙවියන් වහන්සේ වෙනුවෙන් කතා කළ දෙවියන් වහන්සේගේ පණිවිඩය ජනතාවට ප්‍රකාශ කළ පිරිසක් තමයි මේ ඊශ්‍රායලයේ දිවැසිවරු කියලා හැඳින්වෙන්නේ. මේ දිවැසිවරු කතා කරද්දී සමාජය තුළ කිසිම කෙනෙක්ගේ නිලයවත්, බලයවත්, තත්ත්වයවත් ගැන හිතුවේ නැහැ. රජතුමාගේ පටන් සාමාන්‍ය වැසියා දක්වාම ඒගොල්ලන්ගේ පණිවිඩය ජනතාවට අරගෙන ගියා. ඒ නිසා කිසිම තරාතිරමක් මේ දිවැසිවරුන්ට අත්‍යවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා මේ දිවැසිවරු විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. එකල සමාජයේ භාවිතා වුණු භාෂාවල් වලින් තමයි මේ දිවැසිවරුන්ව හඳුන්වලා තියෙන්නේ. අපි අහලා තියෙනවා ඒ කාලේ සමාජයේ තිබුණු භාෂා හීබ්‍රෝ භාෂාව තිබුණා, ග්‍රීක භාෂාව තිබුණා නේද? මේ භාෂාවල් දෙකෙන් වෙන වෙනම නම් වලින් තමයි මේ ඊශ්‍රායෙල් දිවසුරුන් එදා හඳුන්වලා තියෙන්නේ. එතකොට අපි බලමු හීබ්‍රෝ භාෂාවෙන් හඳුන්වපු වචනය තමයි නබි. නබි කියන වචනය අපිට අද සමාජය තුලත් හොරුයි පුතේ. ඒක නිසා මේකේ තේරුම තියෙනවා. තේරුම වලට දීලා තියෙනවා දේව කැමැත්ත නොහොත් දේව පණිවිඩය අන් අයට ප්‍රකාශ කරන තැනැත්තා තමයි මේ නබි කියන වචනයෙන් හඳුන්වලා තියෙන්නේ. දේව කැමැත්ත නොහොත් දේව පණිවිඩය අන් අයට ප්‍රකාශ කරන තැනැත්තා තමයි නබි කියලා හඳුන්වලා තියෙන්නේ මේ හීබ්‍රෝ වචනය. එතකොට ග්‍රීක වචනේ නැත්තම් ග්‍රීක භාෂාවේ දා සමාජයේ භාවිතා කරලා තියෙනවා. එතකොට ග්‍රීක වචනය ප්‍රොපේටේස් කියන වචනයෙන් තමයි මේ දිවසිවරුන්ව හඳුන්වලා තියෙන්නේ. ප්‍රොපේටේස් කියලා කියන්නේ කෙනෙකු වෙනුවෙන් කතා කරන්න. ප්‍රොපේටේස් කියන එකේ තේරුම තමයි කෙනෙකු වෙනුවෙන් කතා කරන්න. එතකොට මේ විදිහට යාවේ දෙවියන් වහන්සේ වෙනුවෙන් කතා කරන්නෙක් විදිහට දිවසිවරුන් අපිට හඳුනා ගන්න පුළුවන්. දිවසිවරුන් දෙවියන් වහන්සේගේ පණිවිඩය නිවැරදි විදිහට ජනතාව හරි මාර්ගයේ ගෙනියන්න, ජනතාවට ගිවිසුම් ජීවිතය මතක් කරලා දෙන්න මේ දිවසිවරු මේක භාවිතා කරලා තියෙනවා. එතකොට දිවසිවරු එදා දිවසිවරු දිවසිවකි කීමේදී තුන් ආකාර පදමාලාවක් භාවිතා කරලා තියෙනවා. තුන් ආකාර පදමාලාවක් මේක හුඟක් වෙලාවට පුතේ ඔයාලගේ දෙවෙනි ප්‍රශ්න පත්‍රේ ලොකු ප්‍රශ්නෙක, ඒ කියන්නේ රචනා ප්‍රශ්නෙක දෙවෙනි කොටසට හුඟක් වෙලාවට අහන්න පුළුවන් මේ තුන් ආකාර පදමාලාව මොකක්ද කියලා. එතකොට ඔයාලගේ මතකේ තියෙන්න ඕනේ මේ පදමාලාවල් තුන මේ විදිහටම ඔයාලගේ මතකේ තියෙන්න ඕනේ උත්තරේට ලියාගන්න. ඒක නිසා ඔයාලා මේ වැඩි අවධානයකට මම ඒක යොමු කරමින් මම මේ පදමාලා තුන මේ විදිහට කියනවා. පළවෙනි එක තමයි සමිඳනන් වහන්සේ මෙසේ වදාරන සීක. සමිඳනන් වහන්සේ මෙසේ වදාරන සීක. ඒක තියෙන්නේ පුතේ යසායා ග්‍රන්ථයේ 1 දෙවෙනි පාඩේ තමයි ඒක තියෙන්නේ. ඒ වගේම මීකා දිවසිවරයාගේ ග්‍රන්ථයේ 4:6 පාඩේ තමයි ඒක තියෙන්නේ. හරිද? දෙවෙනි එක තමයි මෙසේ වදාරන්නේ සමිදානන් වන මමය. මෙසේ වදාරන්නේ සමිදානන් වන මමය. මේ පාඩේ තියෙන්නේ ජෙරමියා 33:11 වගන්තිය. නැත්නම් 11 පාඩේ තමයි මේක තියෙන්නේ. ඒ වගේම එසකියල් දිවසිවරයාගේ ග්‍රන්ථයේ 5:15 පාඩේ තමයි මේක සඳහන් වෙලා තියෙන්නේ. තුන්වෙනි පදමාලාව තමයි සමිඳානන් වහන්සේගේ පණිවිඩය වෙත පැමිණියේය. සමිඳානන් වහන්සේගේ පණිවිඩය තිත්තිරි ටිකක් තියෙනවා. එතනට උඟක් වෙලාවට දාගන්න නැත්තේ දා සමාජයේ කාගේ හෝ නමක් නැත්තම් කණ්ඩායමක් වෙත පැමිණියේය. සමිඳනන් වහන්සේගේ පණිවිඩය වෙත පැමිණියේය. එසකියල් 12:1 තමයි මේක සඳහන් වෙන්නේ. එතකොට මං ආයසරයක් වලට පදමාලාවල් තුන මතක් කරනවා නම් පුතේ 1 සමිඳනන් වහන්සේ මෙසේ වදාරන සීක. 2 මෙසේ වදාරන්නේ සමිඳානන් වන මමය. 3 සමිඳනන් වහන්සේගේ පණිවිඩය වෙත පැමිණියේ. එතකොට මේ හැම කරුණකින්ම අපිට පැහැදිලි වෙන්නේ එදා දිවසිවරු ප්‍රකාශ කරලා තියෙන්නේ ඔවුන්ගේ මතය නෙවෙයි, ඔවුන්ගේ තනි අදහස් නෙවෙයි, ඔවුන් කියන දේ නෙවෙයි. ඔවුන්ගෙන් පිටවුණු සෑම වචනයක්ම, ඔවුන්ගේ මුවින් පිටවුණු සෑම වචනයක්ම පාහේ දේව මඟ පෙන්වීම මත තමයි මේවා කියලා තියෙන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව තමයි මේ දිවසිවකි ප්‍රකාශ කරා කියලා සඳහන් කරන්නේ. එතකොට අපි දැන් දිවසිවරු කියන්නේ කවුද? එයාලාව හඳුන්වන වචන මොනවද, එයාලා පාවිතා කළ පදමාලාවල් තුන මොනවද කියලා අපි දැන් ඔයාලට දැනගන්න ලැබුණා. ඊළඟට අපි බලමු ඊශ්‍රායලයේ දිවැසිවරුන් කවුද කියලා අපි මේ ටීචර් කියන විදිහට අපි හඳුනාගමු.
ඔව්, ඊශ්‍රායලයේ දිවැසිවරු ගැන කතා කරද්දී අපිට පැරණි ගිවිසුම තුල, පැරණි ගිවිසුමේ පොත් 46 තුල දිවිසි ග්‍රන්ථ කීපයක් අපිට හමු වෙනවා. මේ දිවිසි ග්‍රන්ථ තුල අපිට හමුවන දිවිසිවරුන් අපි ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කරන්නට පුළුවන්. ඒ කාණ්ඩයක් තමයි පුතේ දේශක දිවිසිවරු කියන්නේ. අනික කාණ්ඩය ලේකක දිවිසිවරු. එහෙනම් මේ දේශක හා ලේකක යන වර්ගීකරණයේ පදනම මොකද්ද? හැම දිවිසිවරයෙක්ටම දිව්‍යන් වහන්සේ පණිවිඩයක් දුන්නා. ඒ දිවිසිවරයා දිව්‍යන් වහන්සේ දුන්නු පණිවිඩය ජනතාවට දේශනා කරා. එහෙනම් දේශක හා ලේකක විදිහට බෙදුනේ කොහොමද? ඒ බෙදුණු වර්ගීකරණයේ පදනම තමයි දේශක දිවිසිවරයා නමින් වෙනම ග්‍රන්ථ ලේඛනගත වෙලා නැහැ. දේශක දිවිසිවරයා කළ දිවිසිවර සේවය 1-2 රාජාවලිය පොත්වල, 1-2 සාමුවෙල් කියන පොත්වලයි ලේඛනගත වෙලා තියෙන්නේ. ඒ අනුව අපි කියනවා ඔවුන්ගේ නමින් ශුද්ධ බයිබලයේ වෙනම ග්‍රන්ථ දක්නට නොලැබෙන නිසා ඔවුන් දේශක දිවිසිවරු විදිහට. එසේනම් ඔවුන්ගේ නමින් බයිබලයේ ග්‍රන්ථ නැත්නේ රාජාවලිය සහ සාමුවෙල් පොත්වලයි ඔවුන් ගැන කරුණු අඩංගු වෙලා තියෙන්නේ. අපි බලමු කවුද මේ දේශක දිවිසිවරු කීප දෙනෙක්. නාතාන්, එලියා, එලීෂා, හුල්දා, අබීජා, මිකායා මේ අපිට පැරණි ගිවිසුමේ හමුවන දේශක දිවිසිවරු. මේ දේශක දිවිසිවරුනුත් විශේෂයි පුතේ. එකක් තමයි මෙයාලගේ තියෙන පොදු ලක්ෂණ තුනක්. මොනවද මේ දේශක දිවිසිවරුන්ගේ පොදු ලක්ෂණ? හුඟක් වෙලාවට මේ දේශක දිවිසිවරු ධානයට සමවැදෙමිනුයි කටයුතු කරේ. ධානගතවයි තම දූත මෙහෙවරට දිව්‍යන් වහන්සේ වෙනුවෙන් සේවයට ගියේ. කවුද එහෙම කියන්නේ? 1 සාමුවෙල් ග්‍රන්ථයේ 10 වන පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේදී තියෙනවා දේශක දිවිසිවරුන් ධානයට සමවැදෙමින් ක්‍රියා කළ අවස්ථාවන් ගැන. තවත් විශේෂ ලක්ෂණයක් තමයි දේශක දිවිසිවරුන් හුඟක් වෙලාවට ක්‍රියා කරේ කණ්ඩායමක් විදිහට. තනි තනි දිවිසිවරුන්ගේ සේවයක් දක්නට ලැබුණත් මේගොල්ලෝ බොහෝ වෙලාවට කණ්ඩායමක් ලෙසයි තම සේවය ඉදිරියට අරගෙන ගියේ. 1 සාමුවෙල් 19 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියෙන් අපිට ඒ බව පැහැදිලි වෙනවා. 3 වෙනි කරුණ තමයි දේශක දිවිසිවරුන්ගේ පොදු ලක්ෂණයක්. ඔවුන් විශේෂයෙන්ම තම දූත මෙහෙවර සනාථ කරන්න හාස්කම් කරා. දුවිපතේ උගලන්ට මතක ඇති දේශක දිවිසිවරුන්ගේ නම් අපි මතක් කරගත්තා. එලියා, එලීෂා වගේ දිවිසිවරු කියද්දි ඔවුන්ගේ ප්‍රාතිහාර්යයන් උගලන්ට මතක් වෙනවා. කාමෙල් කන්දේලියා දිවිසිවරයා, බාල් පූජක දිවිසිවරුන් අතර ගැටුමේදී සිදු වූ ප්‍රාතිහාර්ය, එලීෂා දිවිසිවරයා නාමන් නැමැති සිරියානු ජාතික සෙම්පතියාගේ කුෂ්ඨ රෝගයේ සුව කළ අවස්ථාව. මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට පැහැදිලි වෙනවා ඔවුන් තම දූත මෙහෙවර සනාථ කරන්න හාස්කම් කළ පිරිසක් විදිහට. එහෙනම් අපි මතක් කරගමු දේශික දිවිසූරුන්ගේ පොදු ලක්ෂණ තුනක් තියෙනවා. ඔවුන් ධානයට සමවැදුණා. කණ්ඩායම් වශයෙන් දූත මෙහෙවරේ යෙදුනේ තම දූත මෙහෙවර සනාථ කරන්නට හාස්කම් කළ පිරිසක්. එහෙනම් අනිත් දිවිසිවරුන්ගේ ප්‍රධාන කාණ්ඩය තමයි ලේඛක දිවිසිවරු කියන්නේ. එහෙනම් ලේඛක දිවිසිවරයා කියන්නේ ඔවුන් කළ දිවිසිවර සේවය ඔවුන්ගේ නමින් ශුද්ධ බයිබලයේ ග්‍රන්ථකරණයට යෙදিলা තියෙනවා. ඔවුන් කළ දූත සේවය ඒ දිවිසිවරයාගේ නමින් ශුද්ධ බයිබලයේ පොතක දක්නට ලැබෙනවා. ඒ පිරිස අපි ලේඛක දිවිසිවරු විදිහට හඳුන්වනවා. ලේඛක දිවිසිවරු ගැන කතා කරද්දිත් පුතේ ලේඛක දිවිසිවරුත් අනුකාණ්ඩ දෙකකට බෙදෙනවා. ඒ තමයි ප්‍රධාන හා සුළු විදිහට. ප්‍රධාන දිවිසිවරු 3 දෙනෙකුත් සුළු දිවිසිවරු 12 දෙනෙකුත් අපිට හමු වෙනවා. ප්‍රධාන හා සුළු ලේකක දිවිසිවරයත් ආය කොටස් දෙකකට බෙදීමේ පදනම මොකද්ද? ඇයි මේගොල්ලෝ ප්‍රධාන දිවිසිවරු උනේ? ඇයි අනෙක් පිරිස සුළු දිවිසිවරු උනේ? ඒකේ පදනම තමයි මුන්ගේ ග්‍රන්ථයේ විශාලත්වය. මුල් කාලයේදී ශුද්ධ බයිබලයේ ලේඛනගත වුණේ හැකුළුම්පත්වල දිවිසි ග්‍රන්ථ සම්බන්ධව හැකුළුම්පත් හතරක් අපිට හමු වෙනවා. ඒ හැකුළුම්පත් හතර අධ්‍යයනයේදී බයිබල් විශාරදීන් හඳුනගන්නවා. ඒකේ පළවෙනි හැකුළුම්පත යෙසායා නමින් තියෙන්නේ. දෙවන හැකුළුම්පත ජෙරමියාගේ නමින්. තුන්වන හැකුළුම්පත එසකියෙල්ගේ නමින්. හතරවන හැකුළුම්පතේ ඉතිරි දිවිසිවරුන් 12 දෙනාගෙනම කරුණු අඩංගු වෙනවා. ඒ අනුව බයිබල් විශාරදීන් වර්ග කරනවා ප්‍රධාන හැකුළුම්පත් අයිති වුණු කතුවරුන් 3 ප්‍රධාන දිවිසිවරුන් 3 විදිහට. ඒ යෙසායා, ජෙරමියා සහ එසකියෙල්. එහෙනම් සුළු දිවිසිවරුන් 12 දෙනා කවුද? අපි මතක් කරගනිමු. හොසියා, ජොවෙල්, ආමොස්, ඔබදියා, ජෝනා, මීකා, නාහුම්, හබකුක්, ෂෙපනියා, හග්ගයි, සෙකරියා හා මලාකි කියන සුළු දිවිසිවරුන් 12 දෙනයි. ඒ අනුව පුතේ ප්‍රධාන කාණ්ඩ දෙකකට දිවිසිවරු වර්ග වුණා. ඒ දේශක හා ලේඛක දිවිසිවරු, ලේඛක දිවිසිවරු අනුකාණ්ඩ දෙකයි. ඒ ප්‍රධාන දිවිසිවරු හා සුළු දිවිසිවරු කියන විදිහටයි. එහෙනම් දැන් අපි මේ ප්‍රධාන දිවිසිවරු 3 ගැන තව ටිකක් සවිස්තරාත්මකව කරුණු කතා කරන්නටයි සූදානම් වෙන්නේ.
හොඳයි දුවේ පුතේ, අපි අහලා තියෙනවා පල්ලියේ පළවෙනි කියවීම නේද? පල්ලිය අපි ඉරිදා දිවේ පූජාවට ගියාම පළවෙනි කියවීම අපි අහනවනේ. පළවෙනි කියවීමේදී ගොඩක් වෙලාවට යසායාගේ, එහෙම නැත්නම් ජෙරමියාගේ, එහෙම නැත්නම් එසකියල් දිවිසිවරයාගේ පොතෙන් උපුටාගත් කොටස් වලට තමයි අපිට හුඟක් වෙලාවට ඇහුම්කන් දෙන්න වෙන්නේ. දැන් අපි කලින් සඳහන් කරා දිවිසිවරුන් වර්ගීකරණය, නැත්නම් වර්ග කරලා තියෙන ආකාරය. එතකොට ලේඛකන දිවිසිවරු නැත්නම් ලේඛක දිවිසිවරු කොටස් අයත් වෙන්නේ ප්‍රධාන දිවිසිවරුන් 3 ගැනයි. ඒ කියන්නේ ටීච කියපු විදිහට යෙසායා, ජෙරමියා, එසකියෙල් කියන දිවිසිවරු ගැන තමයි මේ සඳහන් වෙන්නේ. එහෙමනම් මේ ප්‍රධාන දිවිසිවරු 3 ගැන අපි දැන් ටිකක් කතා කරලා බලමු. මොනවාද මේ ගොල්ලන් දෙවියන් වහන්සේ කැඳෙව්වේ කොහොමද? ඒ ඔයගොල්ලන්ගේ පිළිතුරු කොහොමද? දෙවියන් වහන්සේගේ කැඳවීම ලැබුව ආකාරය ගැන දැන් අපි ඔයාලට පැහැදිලි කරලා දෙනවා.
ඔව්. ප්‍රධාන දිවිසිවරු යටතේ අපි කතා කරද්දී විශේෂයෙන්ම මතක් වෙන දිවිසිවරයා තමයි යෙසායා දිවිසිවරයා කියන්නේ. මොකද්ද මේ යෙසායා කියන නමේ අර්ථය? යෙසායා යන්නේ අර්ථය වන්නේ දෙවියන් වහන්සේ ගලවනසේක. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව විවිධ පීඩන, ආක්‍රමණ හා තර්ජනවලට මුහුණ දුන්නු කාලයකදී දිවිසිවරු මගින් ඔවුන්ට ගැලවීමක් උදා කර දෙන්නට උත්සාහ කරා. ඒ යටතේ ප්‍රධාන දිවිසිවරයෙක් විදිහට අපිට යෙසායාව නම් කරන්න පුළුවන්. ඇයි? ඔහුගේ නමේ අර්ථයත් දිවියන් වහන්සේ ගලවන සේක කියලයි. යෙසායා දිවිසිවරයාගේ මෙහෙ ආරම්භ වෙන්නේ පුතේ උෂ්‍යා රජු අපවත් වූ අවුරුද්දේ කියලා අපි ඉගෙන ගන්නවා. ඒ ජුදෙයාව හා ජෙරුසලමේ වැසියන්ටයි යෙසායා දිවියන් වහන්සේගේ පණිවිඩය අරගෙන ගියේ. දිවියන් වහන්සේ දිවිසිවරුන්ව කැඳවනු ලැබුවේ බොහෝ වෙලාවට දර්ශනයක්, එහෙමත් නැත්නම් සංවාදයක්, එසේත් නැත්නම් සංකේතාත්මකව යම් යම් පණිවිඩ ලබා දීමෙන්. මේ කරුණුත් එක්ක බලද්දී යෙසායා දිවිසිවරයාගේ කැඳවීම සිද්ධ වෙන්නේ දර්ශනයක් තුලිනුයි. දිවියන් වහන්සේ යෙසායා දිවිසිවරයාව දර්ශනය වෙනවා ජෙරුසලම් දේවමාලිගාවේදී. ඒ දේවමාලිගාවේදී දිවියන් වහන්සේ උස්සු උදාර වූ සිංහාසනයක් මත වැඩ සිටිනවා යසායා දකිනවා. යසායා ග්‍රන්ථයේම තියෙන ආකාරයට අපි මතක් කරගත්තොත් සමිදානන් වහන්සේ උස්සු උදාර වූ සිංහාසනයක් මත වැඩ සිටින මම දුටිමි. උන්වහන්සේගේ සලුවෙන් දේවමාලිගාව පිරී තිබුණේය. සෙරෝප්පුන් උන්වහන්සේ සිසාරා සිටියෝය. ඒ එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේය. දෙකකින් මුහුණ වසා ගත්තෝය. දෙකකින් නැඟ වසා ගත්තෝය. දෙකකින් පියාසර කළෝය. එක්කෙනෙක් අනිකාට හඬ ගසමින් මෙසේ කීය. මේ අනුව දෙවියන් වහන්සේ යසායාට දර්ශනීය වූ ආකාරය යසායා ග්‍රන්ථයේ 6 වෙනි පරිච්ඡේදයේ ඔහු විස්තර කරලා තියෙනවා. උන්වහන්සේගේ තේජසින් මුළු දේව මාලිගාවම පිරී ගියා. මේ පියාසර කළ සෙරෝප්පරුන්ගේ හඬින් දේව මාලිගාවේ අත්තිවාරම පවා සෙලවුණා. ඒත් එක්කම මුළු දේව මාලිගාවම දුමින් වැහිලා යනවා. මේ මහා විශිෂ්ට දර්ශනයත් එක්ක යසාය දිවිසිවරයා උස්සු උදාර වූ සිංහාසනයක වැඩ සිටින දිව්‍යන් වහන්සේව දකිනවා. දිව්‍යන් වහන්සේව දැකීමත් එක්ක පෞකාරයෙක් වුණු මිනිසෙක් විදිහට, එහෙමත් නැත්නම් දිව්‍යන් වහන්සේ කියන්නේ මෙවුම් කරුවානම් අපි උන්වහන්සේගේ මැවිලි. මැවිල්ලක් වුණු යසායා තම මෙවුම් කරුවානන්ව සියසින් දකිනවා. ඒ විශිෂ්ට අවස්ථාවේදී යසායා පිළිතුරු දෙනවා. අහෝ මාවැනි කාලකන්ණියෙක්, මට කිසි බලාපොරොත්තුවක් නැහැ. එ අනුව යසායා තමන්ගේ පෞකාරකම පිළිගන්නවා. මම පෞකාර පුද්ගලයෙක්, දිව්‍යන් වහන්සේ කියන්නේ මගේ මෙවුම් කරුවානම්. මම උන්වහන්සේව දකින්න සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. යසායායි අඟවන්නේ දෙයයි. ඒත් එක්කම ඉස් පියාසර කරමින් සිටි සෙරෝප්වරු ගිනි අඟුරක් ගෙනල්ලා යසායාගේ මුඛයේ ස්පර්ශ කරනවා. ඒ මොහොතේම යසායාට හඬක් ඇහෙනවා. මම කවරෙකු යවම්ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක්ද? ඒ හඬට යසායා පිළිතුරු දෙනවා, මෙන්න මා මෙහිය, මා යවුව මැනව කියලා. මේ අනුව යසායා දිවිසිවරයා තම කැඳවීම බාරගනිමින් දිව්‍යන් වහන්සේගේ කැමැත්ත පරිදි තම දූත සේවයේ ඉදිරියට කරගෙන යනවා.
හොඳයි, දැන් අපි බලමු ජෙරමියා දිවිසිවරයා කැඳවීම ගැන. ජෙරමියා දිවිසිවරයාව කැඳවන්නේ විප්‍රවාසයට පෙර තම දූත කාර්ය ක්‍රියාත්මක කිරීම සඳහා. එතකොට ජෙරමියා යන නමේ තේරුම තමයි ස්වාමින් වහන්සේ උසස් කළ සේක කියන එක. එතකොට ස්වාමින් වහන්සේ සමග සංවාදයක් නැත්තම් දෙබසක් මගින් තමයි ජෙරමියා දිවිසිවරයාව කැඳවන්නේ. මා නුඹ කුසෙහි පිළිසිඳ ගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනා ගතිමි. නුඹේ උපතට පෙර නුඹ කැප කළෙමි. ජාතින් හට දිවිසිවරයෙකු ලෙස මම නුඹ පත් කළෙමි. එතකොට ජෙරමියා දිවිසිවරයාගේ පිළිතුර උනේ, මහෝත්තම ස්වාමින් වන දෙවියන් වහන්ස, මා බාලයෙකු වන බැවින් මම කතා කරන්නට නොදනිමි. එතකොට මේ විදිහට කැඳවීමට විවෘත වෙච්ච නැති ජෙරමියා දිවිසිවරයාට දෙවියන් වහන්සේ තිරිමත් කරනවා. ඔහුව තිරිමත් කරනවා නේද? නුඹ බාලයෙක් යයි නොකියන්න, මා නුඹ යවන සියල්ලන් වෙත යන්න, මා නුඹට අනකරන සියල්ල පවසන්න. මෙන්න මාගේ පණිවිඩය, මාගේ මුකෙහි තැබීමි. උදුරන්නට හා කඩා දමන්නටත්, නැති කරන්නට හා හෙලා දමන්නටත්, ගොඩනගන්නට හා සිටුවන්නටත්, ජාතීන් හා රාජ්‍යයන් කෙරෙහි නුඹට බලයේදී අද මම නුඹ පත් කෙලිමි. ඒ විදිහටම එසකිය දිවිසිවරයාවත් කැඳවනවා. නමේ තේරුම තමයි දෙවියන් වහන්සේ ශක්තිමත් කරන සීක. දෙවියන් වහන්සේ එසකීල් දිවිසිවරයාට සිය පණිවිඩය දෙන්න සංකේතාත්මකව, මනුෂ්‍ය පුත්‍රය, මේ පොත අනුභව කරගොස් ඊශ්‍රායල් වංශයට කතා කරන්නයි වදාළසේක. එසකීල් පොත අනුභව කළ විට කටට මී පැණිමෙන් මිහිරි විය. දෙවියන් වහන්සේ ඔහුට කැඳවීම බාර දෙන්නේ, මට විරුද්ධව කැරලි ගැසූ කැරලිකාරයා කාර ජාතියක් වන ඊශ්‍රායල් වරුන් වෙත මම නුඹ යවමි. එතකොට ඔවුන්ගේ සිත් හැරීම සඳහා තමයි කතා කරන්නේ. එතකොට මේ විදිහට අපිට කියනවා නේද, ගැඹුරු ඇදහිල්ලක් හා උදාර චින්තනයක් තිබ්බ ඉස්සකියල් දිවසිවරයා බය නැතුව විප්‍රවාසී බැබිලෝනි විප්‍රවාසී ජනතාව වෙතට ගිහිල්ලා කතා කරනවා. එතකොට බැබිලෝනි විප්‍රවාස සමයේදී සේවය කළ දිවසිවරයෙක් හැටියට තමයි ඔහුව සලකන්නේ.
ඔව්, අපි දැන් අපගේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කරගනිමින් මේ පාඩමට අදාළව අනුමාන ප්‍රශ්නයක් සාකච්ඡා කරමු.
2017 ප්‍රශ්න පත්‍රයේ තියෙනවා පුතේ දිවැසිවරුන්ගේ ප්‍රශ්නයක්. දෙවියන් වහන්සේගේ පණිවිඩය ප්‍රකාශ කරන අය හඳුන්වන්නේ මොන නමින්ද කියලා. උත්තර හතරක් තියෙනවා, පරිසිවරු, සද්දිසිවරු, දිවැසිවරු, පූජකවරු කියලා. ඒකේ තියෙන තුන්වෙනි උත්තරය තමයි දිවැසිවරු. දෙක ප්‍රශ්න පත්‍රයේ, දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් තියෙනවා. يعني ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රධාන දිවැසිවරු දෙදෙනෙකු නම් කරන්න. යෙසායා, ජෙරමියා, එසකියල්. ඒකේ දෙවෙනි කොටස දේශක දිවැසිවරුන්ගේ ලක්ෂණ තුනක් සඳහන් කරන්න. ධානයේට සමවැදීම, කණ්ඩායම් වශයෙන් මෙහෙවරෙහි යෙදීම, තම දූත මෙහෙවර සනාථ කිරීම සඳහා හාස්කම් කිරීම. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ තමයි, වර්තමාන සමාජයේ දේව වචනේ පණිවිඩ කරුවෙකු ලෙස දේව වචනේ අන් අය අතරට ගෙන යාමට ඔබ කරන යෝජනා පහක් ඉදිරිපත් කරන්න. මම පහක් කියන්නම්. දේව වචනේ කියවීම මෙනෙහි කිරීම, දේව වචනය තුළ ජීවත් වෙමින් ආදර්ශමත් ජීවිතයක් ගත කිරීම, දේව වචනේ අධ්‍යයනය කිරීමට අවශ්‍ය පසුබිමක් නිවස තුළ, පාසල තුළ, මීසම තුළ නිර්මාණය කිරීම, නවීන ජනමාධ්‍ය උපයෝගී කර ගනිමින් දේව වචනේ බෙදා හැරීම, දේව වචනේ තුළ සත්‍ය ගරුකව හා විනය ගරුකව ජීවත් වෙමින් අසාධාරණීය පිටු දැකීම.
හොඳයි, අපි අද ඉගෙන ගත්තා දිවිසිවරුන් කියන්නේ කවුද, ඔවුන් කැඳවීම ලැබුවේ කොහොමද කියන කරුණු කාරණා 11 වසරේ 3 පාඩමට අදාළව. ඉතින් දුවේ පුතේ, අපි විශේෂයෙන්ම මතකයේ තියාගන්න ඕන දෙයක් තමයි ප්‍රසාද ස්නාපනයේ නැමැති සක්‍රමේන්තුව තුලින් මේ දිවිසිවර කාර්යයට එදා දිවිසිවරු වගේම අපිත් කැඳවීම ලැබලා තියෙනවා. එතකොට අපේ කාර්ය වන්නේත් වචනයෙන් විතරක් නෙමෙයි, අපේ හැසිරීමෙන්, ක්‍රියාවෙන් දිව්‍යන් වහන්සේගේ පණිවිඩය යන්න අය වෙතට රැගෙන යාම. එහෙමත් නැත්නම් අපේ ක්‍රියා, වචන, සම්පූර්ණ ජීවිතාදර්ශයෙන්ම දිව්‍යන් වහන්සේගේ පණිවිඩකාරයන් බවට පත්වීමයි. අද මේ පාඩම තුලින් අපිට අවබෝධ වෙන්නේත් වත්මන් සමාජයේ අපිට මේ දිවිසිවර කාර්යයට සාක්ෂි දෙරිය යුතුයි කියන දෙයයි. අපගේ වචන හා ජීවිතාදර්ශයෙන් ජීවිතයට සාක්ෂි දරන්නට දුවේ පුතේ ඔගොල්ලොත් උත්සාහ කරන්නට ඕන. ඒ අනුව නොබියව දේවරාජ්‍යයේ සාක්ෂිකරුවන් වන්නට ඔබටත් හැකියාව වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. හමුවෙමු තවත් දිනක නැවුම් පාඩමක් සමගින්. එතෙක් සුවසේ වෙසෙන්නට දෙව් ආශිරි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ජේසු පිහිටයි.